SBS Radio.
ඉවිගෙන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති සොයා බලන සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. සුපුරුදු විදියටම අපිත් සමග සම්බන්ධ වෙනවා මේ මොහොතේ දී ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබෝවන්, සුබ දැසනක්.
අයිබෝවන් මදුර, සුබ දැසනක්.
හොඳයි රංගන, අපි පටන් ගමු මේ වන විට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව කතා බහ කරමින්ම. අද දවසේදී ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය. ඒ වගේම දෙවන ටෙස්ට් තරගයේ සාරාංශයත් එක්ක මේ තුන්වන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම කොහොමද කියලා අපි මුලින්ම කතා බහ කරමු.
මදුර, අද SSC ක්‍රීඩාංගණයේදී තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් තරගාවලිය මේ වන විට පරාජයට පත් වී තිබෙනවා ශ්‍රී ලංකාව. අතිශයින්ම දුර්බල පන්දු රැකීම සහ උපක්‍රම භාවිතාව නිසාවෙන් මේ තරගාවලිය 2.0ක් ලෙස මේ වන විටත් ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් තවමත් නිසි ආරම්භක ප්‍රතිකාරයක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී නැහැ. නැතිනම් කෞෂාල් සිල්වාට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ආරම්භක පිටිකරුවෙකු විය නොහැකි බව තේරුම් ගැනීමට තවමත් මාසකට රුපියල් මිලියන 6කට වඩා වැටුපක් ලැබෙන පුහුණු කරුවාට වැටහෙන්නේ නැතිවීම සැබවින්ම ප්‍රශ්නාර්ථයක් බවට පත් වී තිබෙනවා. ඔහුට අද තරගයේදී අවස්ථාවක් ලබා දුන්හොත් ඒ පිළිබඳව ඉතාමත්ම ගැටළු සහගත තත්ත්වයක් ඇතිවන බව නම් සඳහන් කළ යුතුමයි. කෙසේ වෙතත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත කණ්ඩායම සමත් වුණා ලකුණු 57කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරන්නට. එංගලන්තය තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 290ක් ලබා ගත්තා. එහිදී ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම නිසාවෙන් අවම වශයෙන් එංගලන්තයට ලකුණු 30ක් පමණ අමතරව හිමි වූ බව සඳහන් කරන්නට ඕනෙ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තමන්ගේ පිළිතුරු ඉනිමේදී ප්‍රථම ඉනිමට ලකුණු 336ක් ලබා ගන්නට සමත් වුණා. රොෂෙන් සිල්වාගේ විශේෂ අගනා ලකුණු 85ක් සමගින්. ඉන් අනතුරු එංගලන්තය තමන්ගේ දෙවන ඉනිමට ලකුණු 346ක් ලබා ගත්තේ ජොරුට් ලබාගත් ලකුණු 124 වගේම අවසන් පිටිකරුවා ලෙස පිටියට පැමිණ ජේම්ස් ඇන්ඩර්සන් ලබාගත් ලකුණු 12ක් ශ්‍රී ලංකාවේ ඩ්‍රැග් ග්‍රහණයට ප්‍රබල බාධාවක් වූ බව සඳහන් කරන්නට ඕන. එහිදී දුර්වල පන්දු රැකීම නම් අතිශයින්ම කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත් වුණා. ඒ නිසාවෙන් තමයි ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේදී ඩ්‍රැග් ග්‍රහණය සඳහා ලකුණු 301 ඉලක්කයක් හිමි වුණේ. ඔවුන්ට ලබා ගන්නට හැකි වුණේ ලකුණු 243ක් පමණයි. ඇන්ජලෝ මැතිස් ලකුණු 88ක් වගේම දිමුත් කරුණාරත්න ලකුණු 57ක් ලබා ගන්නට සමත් වුණා. එහිදී නිරෝෂන් බික්වැල ලකුණු 35කට දෙවි ගියා. ඔහු අවසන් ටෙස්ට් ඉනිම 10දී වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලබාගෙන තිබෙන්නේ ලකුණු 42ක් පමණයි. ඔහුගේ දායකත්වය පිළිබඳව තරගයක ඩ්‍රැග් ග්‍රහණය එරෙහි ඔහුගේ දායකත්වය පිළිබඳව මේ වන විට ප්‍රශ්නාර්ථයක් මතුවී තිබෙනවා. ඇයි මේ ක්‍රීඩකයින්ට වගකීමක් බාර ගැනීමට හැකියාවක් නැත්තේ කියන ප්‍රශ්නාර්ථය තමයි ක්‍රීඩා ලෝලීන් වශයෙන් අපට අසන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් වුණේ රඟපන්දියාවන් අතරේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් විඳී ගිය ටෙස්ට් තරගය ලෙසයි. නැතිනම් ඉතිහාසයේ නව වාර්තාවක් අලුත් කළා. අතර 49ක් පැරණි වාර්තාවක් කඩුලු 38ක් විලහෙලීමට දෙපිලේම රඟපන්දියාවන් සමත් වුණා. කඩුලු 19 බැගින් එක් කණ්ඩායමක රඟපන්දියාවන් මෙහිදී තරගයේ පුරාවට විලහෙලීමට සමත් වුණා. ඒ වගේම එංගලන්ත කණ්ඩායම පැත්තෙන් ගත් කල කිසිදු වේග පන්දු යවන්නෙකු කඩුල්ලක් විලහෙලීමට සමත් වුණේ නැහැ. ඒ අනුව වේග පන්දු යවන්නෙකුගේ දායකත්වයෙන් තොරව එංගලන්තයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කළේ වසර 62කට පසුවයි. ඒ තරගයෙන් පසු එංගලන්ත පුහුණු කරු ක්‍රෙව බේලි සඳහන් කර තිබුණා කණ්ඩායම තේරීමේදී තමන්ගත් එඩිතර තීරණ මේ ජයග්‍රහණයට හේතු වූ බව. එවැනි තීරණ ගනීවි යැයි විශ්වාස කළ ශ්‍රී ලංකාවේ පුහුණු කරුවා නැතිනම් චන්දික හතුරුසිංහට ඒ සඳහා අවශ්‍ය බලතලත් ඔහුට හිමි වී තිබෙනවා තේරීම් කමිටු සාමාජිකත්වයේ පවා. නමුත් ඔහු එවැනි තීරණ නොගැනීම නිසාවෙන් ශ්‍රී ලංකාවට දිගින් දිගටම පරාජය හිමි වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. නැතිනම් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස සැකසූ මේ සමතීරුවල එංගලන්ත දඟපන්දු යවන්නන් මේ ආකාරයෙන් පන්දු යැවීම පිළිබඳව ශ්‍රී ලංකාව නැවත වතාවක් සිතා බැලිය යුතුයි. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාවේ දඟපන්දු යැවීමේ පුහුණු කරුපියල් විජේතුංග පිළිබඳවත් මේ වන විට ප්‍රශ්නාර්ථයක් ඇති වී තිබෙනවා. ඇයි අපගේ දඟපන්දු යවන්නන් මේ ආකාරයෙන් ජාත්‍යන්තර තරඟවලදී අසාර්ථක වන්නේ කියන කාරණාව ග්‍රැහම් ලැබ්‍රොයිගේ තරඟ තීරක දූරය පිළිබඳවත් මේ වන විට බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඔහුගේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කිරීමට විනා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට නොවෙයි. එසේ නම් ඔහු තෝරාගත යුතුයි මේ කාර්යයන් දෙකෙන් එක් කාර්යයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමග අනාගතයේ සමග සෙල්ලම් කරන්නේ නැතුව. එවැගේම ශ්‍රී ලංකාවේ පිටිකරන පුහුණුකරු තිලං සමරවීර පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. ඔහු ඒ කණ්ඩායමෙන් ජාතික කණ්ඩායමට පැමිණෙනා වූ පිටිකරුවන්ගේ තාක්ෂණයේ සුළුසුළු වෙනස්කම් සිදු කරන බවට චෝදනාවක් තිබෙනවා. මේ නිසා වෙන්වන්නට ඕනේ කලක් ඉතාමත්ම හොඳින් ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් පවා මේ වන විට ජාත්‍යන්තර පිටියේදී ලකුණු ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔහුගේ තාක්ෂණයේ වෙනසක් සිදු කළ බවට මේ වන විට අපට වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් සඳහන් කරන්නට ඕනේ මේ වන විට ජාතික කණ්ඩායමට ඒමට බලාපොරොත්තු වී සිටිනවා දක්ෂ පිටිකරුවන් රැසක් අශාන්ත් ප්‍රියංජන්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, පසිත බෝයගඩ වැනි නවක ක්‍රීඩකින් ඔවුන්ට අවස්ථාවක් ලබා නොදී එකම කණ්ඩායමක් වෙත පුහුණුකරුවා අවධානය යොමු කිරීම මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ ඉදිරියට පැමිණෙමින් සිටින්නා වූ දඟපන්දු යවන්නා තමයි අකිල ධනංජය. නමුත් ඔහුට ICC චෝදනාවක් එල්ල කළා. ඒ නිසාවෙන් ඔහු පසුගිය දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වෙත ගමන් කළා අදාළ පරීක්ෂණය සඳහා. අද උදෑසන ඔස්ට්‍රේලියාවේ ලාවෙන් මේ පරීක්ෂණය සඳහා අකිල ධනංජය මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඔහු වෙනුවට කණ්ඩායමට නිශාන් සීරීස් ඇතුළත් කර තිබෙනවා. තවමත් වයස අවුරුදු 21යි. පළමු පෙළ තරඟ 12 කඩුලු 37 බිඳහෙලීමට ඔහු සමත් වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. අකිල ධනංජයට එරෙහිව ICC චෝදනාවක් එල්ල කිරීම ශ්‍රී ලංකාවේ දඟපන්දු යැවීමේ පුහුණුකරුවත් බාරගත යුතුයි. මක් නිසා දෙයක් ටීචර් තේර මුත්තයා මුරලිධරන්ට 1995 දී මෙවැනිම චෝදනාවක් එල්ල වූ විට ශ්‍රී ලංකාව දැඩි ස්ථාවරයක සිටියා. ඔහු පුහුණුකරුවන් රැසක් යටතේ තමයි මේ ජාත්‍යන්තර මට්ටමට පැමිණ තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිසි ප්‍රමිතියකින් පවත්වාගෙන යනවා. ඒ නිසාවෙන් ඔහු පන්දුව දමා ගසන්නේ නැති බව ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් පවසනවා. එය ජාත්‍යන්තරයේදී ඔප්පු කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් ඉන් අනතුරුව පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට මෙවැනි චෝදනා එල්ල වූ විට ICC මගින් ඔවුන්ට යම් යම් නිර්දේශ ඉදිරිපත් කළා. ඉන් අනතුරුව එම පන්දු යවන්නන් නැවතත් අපට ජාත්‍යන්තර පිටියේදී දක්නට ලැබුණේ නැහැ. මේ අභාග්‍ය සම්පන්න ඉරණමම අකිල ධනංජයටත් අත් නොවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කළ යුතු බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. අද ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගයට දිනේෂ් චන්දිමාල් සහභාගී වන්නේ නැහැ. ඔහු පසුගිය සඳුදා තමන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වුණා. එය ඔහු අසමත් වුණා. ඒ නිසාවෙන් ඔහුට මේ තරගයට සහභාගී වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පුරංග ලක්මාල් තමයි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ. ඒ වෙනුවට ධනුෂ් ගුණතිලක මේ කණ්ඩායමට නම් කර තිබෙනවා. බොහෝ විට අත් දිනේදී ඔහු ඉනිම ආරම්භ කිරීමට ඉඩ තිබෙන බව තමයි අපට වාර්තා වන්නේ. ඒ අනුව මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එංගලන්ත ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව තමන්ගේ අවසන් තරඟ සංචාරය සඳහා එළඹෙන December 4 වනදා නවසීලන්තයේ බලාපොරොත්තු යාමටත් නියමිතව තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම මදුර තවත් කාරණාවක් තිබෙනවා. මෙම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම විශේෂ කාර්යයකට සහභාගී වුණා. ඒ තමයි මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ LTTE විසින් බලදමා තිබූ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් වගේම කළමනාකාරීත්වයේ සිටියා. මෙම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරන්නේ එංගලන්ත රජයේ ආධාර ඇතිව රාජ්‍යලෝවන සංවිධානයක් මගින්. මේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එංගලන්ත කණ්ඩායම මේ ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ඉදිරිපත් වීම කැපී පෙනුණා. එනුව අද ආරම්භ වීමට නියමිතයි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ වන විටත් 2.0 ලෙස තරඟාවලිය එංගලන්ත කණ්ඩායම ට්‍රැක් ග්‍රහණය කොට තිබෙනවා.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පුවතකට. මේ දවස්වල පැවැත්වෙන බටහිර ඉන්දියා කොදෙව් දේශයේ කාන්තා 2020 ලෝක කුසලාන තරගාවලිය අපි මේ පිළිබඳව ගිය සති දෙකේම විස්තර ගෙනාවා. මේ වෙනුවට තරගාවලියේ තත්ත්වය පිළිබඳව අපි දැනගන්නට කැමති රංගන.
තරගාවලියේ අවසන් කූර වටේ තරඟ මේ වන විට ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු වටේම සුපුරුදු පරිදි ඉවත් වී ගියා. අවසන් වතාවට තරඟ වැදුනේ තත්කාරක කොදෙව් දේශයේ සමගයි. එම තරගයෙන් කොදෙව්වන් සමත් වුණා. ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ලකුණු 83 ට්‍රැක් ගහනක් විතර ගන්නට කොදෙව් කණ්ඩායම ලබා ගත්තා. කඩලු 5 ලකුණු 187ක් ශ්‍රී ලංකාව ලබා ගත්තේ සියලන් දැවි ලකුණු 104ක් පමණයි. ඒ අනුව පළමු වටේ තරඟවලදී ශ්‍රී ලංකාව බංගලාදේශයේ හමුවේ පමණයි ජයග්‍රහණයක් වාර්තා කළේ. එංගලන්තයේ සමග පැවති තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසාවෙන් ශ්‍රී ලංකාවට හිමි වුණේ ප්‍රසාද ලකුණු 3ක් පමණයි. ඒ අනුව ඒ කාණ්ඩයෙන් කොදෙව්වන් සමගින් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටේට පිවිසුණා. ඊ කාණ්ඩයෙන් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබා ගන්න සමත් වුණා. අද දිනේදී තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙනවා.
හොඳයි, අපි 20-20 තරගාවලියෙන් පස්සේ අපි කතාබහ කරන්න යන්නේ 10-10 නැත්නම් මේ T10 තරගාවලිය පිළිබඳව. ඩුබායිදී මේ තරගාවලිය ආරම්භ වෙනවා අද දවසේදී. ශ්‍රී ලංකාවෙනුත් කණ්ඩායමක් සහභාගී වෙනවා. මේ තරගාවලියේ විස්තරත් අපි දැනගමු රංගන.
අද දිනේදී ආරම්භ වන මේ තරගාවලිය ලැබෙන දෙසැම්බර් 2 වෙනිදා දක්වා ශාජාහිදී පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 8ක් මේ සඳහා එක් වී තිබෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දසුන් ශානක, නිරෝෂන් බික්වැල්ල සහ උපුල් තරංග මෙහිදී කේරළ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. උපුල් තරංග පමණක් පසුගියදා ශ්‍රී ලංකාව පිටත්ව ගියා. නිරෝෂන් බික්වැලට තරගාවලිය ආරම්භයේදී මේ සඳහා එක්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවගේම ලසිත් මාලිංග මරාතා අරබියන් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලියට එක්වන තින්දිස් කණ්ඩායම වෙනුවෙන් ඉසර පෙරේරා සමගින් ඉසුරු උදාන තරග වැදීමටත් නියමිතයි. එවගේම කුසල් ජනිත් තෝරාගෙන තිබෙනවා බෙංගල් ටයිගර්ස් කණ්ඩායම සඳහා. මෙම ක්‍රීඩකින් මේ වන විට මේ තරගාවලියට එක්වී තිබෙනවා. මෙම තරගාවලියේ තොරතුරු අපට හැකියාව තිබෙනවා මදුර එළබෙන සතියේදී කතා බහ කරන්නට. මෙවර තරගාවලියේ සංවිධානය වන්නේ ඒවන වතාවතයි.
හොඳයි, අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොඩ්ඩක් මිදිලා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කරන්නයි දැන් සූදානම් වෙන්නේ. පසුගියදා නිමාවට පත් වුණා 2018 ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය. මෙහිදී ශ්‍රී ලංකා පිලේ දක්ෂතා පිළිබඳව සාරාංශයක් ගෙන යොමු රංගන.
මදුර වාර්ෂිකව පැවැත්වෙන වයස අවුරුදු 19 බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන මේ ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය 5 වෙනිදා සිට 18 වෙනිදා දක්වා කැනඩාවේදී පැවැත්වුණා. මේ සඳහා සහභාගී වුණු 13 දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියා. ඔවුන් එහිදී සමත් වුණා කණ්ඩායම 40ක් අතුරින් කණ්ඩායම් තරගාංශයේ 16 වන ස්ථානයේ හිමි කර ගන්නටත්. මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකින් 6 දෙනෙක් වගේම ක්‍රීඩිකාවන් 7 දෙනෙක් ඉදිරිපත් වී සිටියා. ඔවුන් කණ්ඩායම් තරගාංශයේ සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා. වර්ගීකරණ අංශයෙන් 9 වන ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා කණ්ඩායම් වර්ගීකරණය කිරීමේ තරගාංශය සඳහා එහිදී සෑම තරගයක්ම පරාජයට පත්වීමෙන් පසුව තමයි ඔවුන්ට 16 වන ස්ථානය හිමි වුණේ. එම තරගාංශයේදී ස්කොට්ලන්තය, සිංගප්පූරුව, එංගලන්තය, හොංකොං, චීනය, තායිලන්තය, ස්වීඩනය සහ 5 වෙනි ප්‍රබල කණ්ඩායම් සමග තමයි ශ්‍රී ලංකාව තරඟ වැදුනේ. ඒ අනුව තමයි එම දෙවන වතේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ. කෙසේ වෙතත් මෙම වර්ගීකරණයේ අනුව ශ්‍රී ලංකාව 16 වන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. එය ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායමක් ඉතිහාසයේ ලබාගත් හොඳම දක්ෂතාව ලෙසයි වාර්තා වන්නේ.
අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ ලබන වසරේදී නේපාලයේදී ආරම්භ වීමට නියමිත සාෆ් ක්‍රීඩා උළෙල පිළිබඳව. මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ ශ්‍රී ලංකාවේ සියලුම ඒ ක්‍රීඩා සංගම් මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. කොහොමද ශ්‍රී ලංකාවේ සූදානම් ලබන වසරේ ආරම්භ වීමට නියමිත මේ සාෆ් ක්‍රීඩා උළෙල සඳහා?
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මාර්තු මාස 9 වෙනිදා සිට 18 වෙනිදා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. මේ තරගාවලියට රටවල් 8ක් අයත් වෙනවා. තරගාවලියට ක්‍රීඩා ඉසව් 27ක් අයත් වෙන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා ක්‍රීඩා ඉසව් 26ක්ම නියෝජනය කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. අදාළ ක්‍රීඩා සංගම් 26 පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තරගාවලිය සඳහා සංචිත සූදානම් කරන ලෙස දැනුම් දී තිබෙනවා. එනු අපට සඳහන් කිරීමට හැකියාව තිබෙනවා තරග ඉසව් 26ක් සඳහා මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඉදිරිපත් වන බව. එවැගේම මෙවර තරගාවලියට ක්‍රිකට් තරඟ ඇතුළත් වන බව සඳහන් කරන්නට ඕනේ. 20-20 තරඟ රටාව යටතේ එනු අපි බලමු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ඉදිරිපත් වන කණ්ඩායම් පිළිබඳව අපට එළබෙන මාසයේදී පමණ දැනගැනීමට හැකියාව තිබෙනවා. මාර්තු මාස 9 වෙනිදා තමයි තරගාවලිය ආරම්භ වීමට නියමිත වන්නේ.
ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගෙනන සතියේ ක්‍රීඩා පිටිපෙළ උණුසුම් තතු විතිත් සමග. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් හමු වෙමු.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.